අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ අදත් මම ඔයාලත් එක්ක එකතු වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග මම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ගුණේන්ද්‍ර කේ හේවගේ අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරනවා පරුමකවරුන් ගැන පරුමකවරුන්ගේ ගැන කතා කරලිවල එතනින් පස්සේ දේශපාලන බලය විකාශනය වීම ක්‍රමානුකූලව සිදුවෙච්ච ආකාරය ගැන අද දවසේ අවධානය කරන්න සූදානම් මේ කියන්නේ තුන්වෙනි පාඩම 10 වසර තුන්වෙනි පාඩම තුල එතෙන්දි ක්‍රිස්තු පූර්ව 9 සියවස පමණ වෙද්දී මෙරට වියලි කලාපයේ ජනාවාස ව්‍යාප්ත වෙලා තිබුණ කියන කාරණය ඔයාලා මේ වෙද්දී ඉගෙනගෙන ඉවරයි එතකොට මේ ගමක ජීවත් වෙච්ච පවුල් ප්‍රමාණය එකේ ඉඳලා 30 දක්වා කියලා කිව්වා. එතෙන්දී සාමාන්‍යයෙන් 10ත් 15ත් අතර ප්‍රමාණයක් වැඩි වශයෙන් තිබුණා. එතෙන්දී මේ අය ජීවත් වෙන්නේ ගමේ තිබිච්ච වැව කේන්ද්‍ර කරගෙන. ඒතකොට කුෂිකාර්මික සමාජයක් නිසා ගම කේන්ද්‍ර කරගෙන ගම නිර්මාණය වෙලා තිබෙන්නෙම වැවත් එක්ක. මේ වියලි කලාපය කියලා කිවීම තුල මම අවධාරණය කරනවා වියලි කලාපය යනු කුමක්ද කියන එක. වියලි කලාපය කියලා කියන්නේ පුතේ වර්ෂයේ එක් කාලයකදී පමණක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ එතකොට තියෙන පස සාරවත් රතු දුමුරු පසක් තියෙන්නේ. මේ සාරවත් පසේ වගා කටයුතු කරන්න තමයි වර්ෂා ජලයේ ප්‍රමාණවත් ආකාරය නොලැබීම තුල වුණත් මේ තැනිතලා ප්‍රදේශයක් භූමිය තැන්තලා ප්‍රදේශයක් ඒක තුල ජනතාව මේ කියන ප්‍රදේශ කරා යොමු වුණා නැත්නම් කේන්ද්‍රගත වුණා මේ ප්‍රදේශවල ජනාවාස වුණා. ඒක නිසා මෙන්න මේ කියන දේවල් තුල වියලි කලාපය කුෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය පස සහිත ප්‍රදේශයක් නිසා මේ ප්‍රදේශයේ ජනතාව එකරාසී වෙනවා. එතකොට වර්ෂයේ එක් කාලයකදී ලැබෙන වර්ෂා ජලය මගින් තමයි වසර පුරාම මොවුන් කුෂිකාර්මික කටයුතු වගා කටයුතු තමන්ගේ එදිනෙදා කටයුතු සිදු කරගන්නේ. එතකොට මෙම කියන දේවල් ටික වර්ෂාව ලැබෙන වෙලාවේදී ගමේ තියෙන වැව මගින් තමයි සපුරා ගත්තේ. එතෙන්දි පුතේ අපි අවධානය කරගන්න ඕනේ දුවේ පුතේ මේ කියන ජලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ වියලි කලාපයේ ජනගහන වර්ධනයත් එක්ක. එතකොට මේ කියන දේවල් වලට වියලි කලාපයේ හිටිය මිනිස්සු නිරන්තරයෙන් මුහුණ දුන්නා. ඒක නිසා මේ කාලේ වෙද්දි පුතේ විශාල වැව් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. එතකොට ගමේ වැව් තිබුණා. එතකොට ඒ ගැන තමයි අපි අවධානය කරන්න ඕනේ. එතකොට මේ කියන ගැටලු වලට විසඳුම් විදියට ඒ කියන්නේ ජනගහනය වර්ධනය වීම ඒට සාපේක්ෂව කුෂිකාර්මික කටයුතු සිදු කරලා ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කටයුත්ත මේ වියලි කලාපයේ ජීවත් වෙච්ච අයට සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගෙනවා. එතකොට මේ දුෂ්කර කාලවලදී මේ කියන දෙයට මුහුණ දීමට අනුගමනය කරා ක්‍රමයක්. එතකොට මේ වැව් පද්ධතිය ආශ්‍රිතව දෙයක් නිර්මාණය කරගන්නව ගමේ තියෙන වැවත් එක්ක වැව් පද්ධතියක් නිර්මාණය කරගන්නව. වැව් පද්ධතියක් නිර්මාණය කරගන්නව. වැව් පද්ධතිය නිර්මාණය කරගන්නේ ගමේ එක වැවක් තියෙනවනම් අල්ලපු ගම, යාබද ගම, ওই කියන ප්‍රදේශවල තියෙන වැව් ටික ඇලමාර්ග ඔස්සේ එකට එකතු කරනවා, සම්බන්ධ කිරීමක් කරනවා. එතකොට මේ අවුරුද්දෙත් විභාගයේදී මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණා, එල්ලංගාව කියන ප්‍රශ්නය. එතකොට මෙන්න මේ කියන වැව් පද්ධතියක් නිර්මාණය කරගන්නවා මේ මිනිස්සු විසින්. එතකොට බලන්න මේ වැව් පද්ධතියක් නැත්තම් එල්ලංගාවක් නැත්තම් වැව් ප්‍රපතනයක් නිර්මාණය කරගැනීමේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. ඒකේ පළවෙනි එක තමයි භූමියක ඉහළින් පිහිටි වැවක් වර්ෂා ජලයෙන් පිරුණට පස්සේ ඉන් බැහැරට යන ජලය පහළින් තියෙන වැවට හරවලා ඒ ජලය සංරක්ෂණය කර ගැනීමට. එතකොට පුතේ ඔයාලට තේරෙනවා ඉහළ භූමියක තියෙන වැවක් පිරිලා පිටාර ගන්න අවස්ථාව වෙද්දි ඒ ජලය අපතේ යනවා. මෙන්න පුතේ වියලි කලාපයේ මවුන් දෙයක් කරා වැව් ප්‍රපතනයේ හරහා නැත්තම් එල්ලංගාව හරහා. මම ඒ කාරණය නැවත කියන්නම්. එල්ලංගාව කියන කාරණේ මම පොඩ්ඩක් පස්සේ පැහැදිලි කරන්නම් පුතේ. මෙතෙන්දී මේ වැව් ප්‍රපතනයක් නිර්මාණය කර ගැනීමෙන් අරමුණු දෙකක් තියෙනවා කියලා මම කිව්වා. පළවෙනි අරමුණ ජල සංරක්ෂණය කිරීම. අර විදිහට අපතේ යන ජලය මේ කියන අනෙකුත් වැව් වලට හරවලා සංරක්ෂණය කර ගැනීම පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ වැව් දෙකක් අතර ඇලමාර්ග තියෙනවා. ඒ ඇලමාර්ග නිරන්තරයෙන් ජලය ගලා යනවා. ඒ ජලය ගලා යෑමත් එක්ක ඒ ඇලමාර්ග දෙපස තියෙන භූමියේ තෙතමනේ ඉහළ යනවා. ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ගඟක් අවට තියෙන ප්‍රදේශ තෙතමනෙන් වැඩි. ඒ වගේම තමයි ඇලහරහා නිරන්තරයෙන් ජලය ගලාගෙන යනවා. එතෙන්දී වැව ඇල දෙපස තෙතමනේ වැඩි. ඒක නිසා මේ කියන ප්‍රදේශවලත් මේ ජනතාවට කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙලා ආහාර නිෂ්පාදනය ඉහළ දමා ගැනීමේ හැකියාව තිබුණා. එතකොට ඒ වගේම තමයි ජලය සපයා ගැනීමේ පහසුවත් මවුන්ට තිබුණා. එතකොට බලන්න එතනින් එහාට ගිහින් මං කිව්වා වැව් ප්‍රපතනය වැව් ටිකක් එකට සම්බන්ධ කරලා නිර්මාණය කිරීම තමයි වැව් ප්‍රපතනය කියලා කියන්නේ. ඒක වියලි කලාපේ හඳුන්වලා තියෙන්නේ පුතේ වැව් ප්‍රපතනයට කියලා තියෙනවා එල්ලංගාව කියන නම. එතකොට කෙටි ප්‍රශ්න වලට සාමාන්‍ය පෙළ විභාගයේදී එන්න පුළුවන් ප්‍රශ්නයක් වැව් ප්‍රපතනයේ වියලි කලාපේ හඳුන්වා ඇත්තේ කෙසේද කියන එක. එතකොට පුතේ එල්ලංගාව කියන පදේ තමයි ඒ කියන නම තමයි මොවුන් භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේ විදියට මේ වැව් පද්ධතියක් නිර්මාණය කරගත්තට පස්සේ මං කිව්වා දැන් ඔයාලා දන්නව ගෘහපතීන් ගැන දන්නවා ගමිකයන් ගැන දන්නවා ගෘහපතීන් අතරින් කෙනෙක් ගමික විදියට පත් කරගන්නවා ගමිකවරුන් අතරින් කෙනෙක් හැකියාව වත්පොහසත්කම් බලයේ තියෙන කෙනෙක් පත් කරගන්නවා අපි දැන් කතා කරන පරුමකවරුන් විදියට නැත්නම් පරුමක කෙනෙක් විදියට. මේ විදියට පරුමක කෙනෙක් පත් කරගෙන ඔවුන්ට මෙන්න යම්කිසි බලතල සහකාරයන් ටිකක් දෙනවා. එතකොට මේ බලතල සහකාරයන් ගැන කතා කරනකොට ගමේ වැව ආශ්‍රිතව ඉන්නව ගමික ඊට අමතරව වැව් පද්ධති නිර්මාණය කරාට පස්සේ ඒ වැව් පද්ධතියක් සම්බන්ධව කටයුතු කරන්නේ මේ වැව් පද්ධතියක් බාරව කටයුතු කරන්නේ අපි මේ කතා කරන පරුමකවරුන්. එතකොට මේ ජනතාවට මේ ගමේ වැව් පද්ධතිය නඩත්තු කිරීමේ කටයුතු ඒ වැව් පද්ධතියෙන් ජලය බෙදා හැරීමේ කටයුතු ඒ වගේම ජනතාවගේ සුභ සාධන කටයුතු නැත්නම් සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීම කියන බලතල ටික මේ කියන පරුමකවරුන්ට අතීත සමාජයේ දීලා තිබුණා. මේ ප්‍රභූන්ට අතීත සමාජයේ මේ වගේ ලොකු බලතල ටිකක් දීලා තියෙන්නේ ඔවුන් හැකියාවලින් ඉහළ පිරිසක් නිසා. ඊට පස්සේ පුතේ මෙතෙන්දී වැව් පද්ධතියට අයත් පරුමකයෙක් හිටිය කියන එක අපිට නිරන්තරයෙන් මූලාශ්‍ර මගින් තහවුරු කරගන්න පුළුවන්. වියලි කලාපයට අයත් මේ කියන වැව් පද්ධති සිය ගාණක් නටමුන් වෙලා තිබීම තුළ අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ වැව් පද්ධතිය බාරව පරුමකවරුන් සිටි බව. එතකොට මේ පරුමකවරුන් ප්‍රාදේශීය පාලකයන් හඳුන්වන්න තමයි පරුමක කියන නම භාවිතා කරලා තියෙන්නේ. එයාලගේ කාන්තා පාර්ශවයත් ප්‍රාදේශීය පාලනය අතීත සමාජයේ මෙහෙවව කියලා සාක්ෂි තියෙනවා. එතෙන්දි පුතේ අපිට අවබෝධ කරගන්න පුළුවන් ඔවුන් හඳුන්වන නම පරුමකලු. පරුමකලු පිරිමි පාර්ශවයේ ප්‍රාදේශීය පාලකයන් හඳුන්වනවා පරුමක කියන වචනෙන්, කාන්තා පාර්ශවයේ හඳුන්වනවා පරුමක ලූ කියන අර්ථයෙන්. එතකොට පුතේ ඔයාලා තේරුම් ගන්න ඕනේ දැන් රූපාශ්‍රිත ප්‍රශ්න ටිකකුත් විභාගයට එන නිසා ඔයාලගේ පෙළ පොතේ තියෙන ඔය එල්ලංගාව නැත්තම් වැව් ප්‍රපතනය කියන එක ඒ කියන රූප සටහන නිරීක්ෂණය කරන්න හොඳට. එතෙන්දී ඒ දේ අවබෝධය ලබා ගන්න. එතනින් පස්සේ අපි කතා කරෝතින් ඉබ්බන් කටුව සුසාන භූමිය ගැන තියෙනවා. බලන්න පුතේ ඒකත් මම එතෙන්දී ඒ කියන කාරණයත් මෙතෙන්දී හයිලයිට් කරගෙන යනවා. ඒ කාරණේ තමයි ඉබ්බන් කටුව දඹුල්ලට ආසන්නයේ පිහිටි ඉබ්බන් කටුව සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 700 450 අතර කාලවකවානුවට තමයි අයිති වෙන්නේ. එතකොට මේ කියන පරුමකවරුන්ට සමාජයේ ඉහළ බලතල සහ කාර්යයන් ඒ වගේම ඉහළ වටිනාකමක් තිබුණ කියන කාරණය අපිට තහවුරු කරගන්න පුළුවන් මේ තුලිනුත්. මොකද මෙන්න මේ කියන සුසාන භූමිවල මේ දේවල් මේ කියන දේවල් වෙන් කරලා තිබීම තුළ මේ කියන තැන්වල මොවුන්ගේ මලසිරු ආදාහනය කිරීම නැත්නම් තැන්පත් කිරීම සිදු කිරීම තුළ සිදු වෙලා තියෙන්නේ ඔවුන්ට වෙන් වෙච්ච සුසාන භූමි පවා තිබිලා තියෙන සාමාන්‍ය කෙනෙක්ගේ මලසිරු මෙහි තැන්පත් කිරීමේ කටයුතු සිද්ධ කරන්න බැරි නිසා බලන්න අපිට අවබෝධ කරගන්න පුළුවන් පරමකවරුන්ට ඉහළ වරප්‍රසාද හොඳ පිළිගැනීමක් තිබිලා තියෙනවා කියන එක මෙතෙන්දි ඉබ්බන් කටුව සුසාන භූමිය ගැන මේ රූප සටහන දුන්නොතින් ඒ කාලවකවානුව මතක තියාගන්න ඕනේ පුතේ. එතනින් පස්සේ බලන්න ඔය නිරන්තරයෙන්ම විභාගයට එන පබළු මාලය. ඒකත් පුතේ හමු වෙලා තියෙන්නේ ඉබ්බන් කටුව සුසාන භූමියෙන්මයි. ඉබ්බන් කටුව සුසාන භූමියෙන්ම තමයි මේ අපි කතා කරන පබළු මාලය හමු වෙලා තියෙන්නේ. ඒකත් එතකොට කාලවකවානු තමයි ක්‍රිස්තුපූර්ව 700ත් 450ත් අතර කාලවකවානුවට තමයි අයිති වෙන්නේ. මේ පබළු මාලයට අවශ්‍ය පබළු පිටරටවල් වලින් ආනයනය කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක තුල මේ පබළු මාලයේ රූප සටහන ඔයාලට දීලා හුවතින් මේන් ගම්ම්‍ය වෙන තොරතුරු කුමක්ද කියලා ඔයාලා එතෙන්දි ලියන්න ඕන කාරණේ තමයි ප්‍රභු ජනතාවගේ නැත්තම් ප්‍රභූන්ගේ සුකිත මුදිත ජීවිත පිළිබඳව කරුණු තමයි මේ තුලින් අපිට අනාවරණය කරගන්න පුළුවන්. ඒතකොට මම මෙතෙන්දි කිව්වා පරුමක වරුන් ඉන්නවා, ඒ කට්ටියගේ කාන්තා පාර්ශවයේ පරුමක ලූ කියන නාමයෙන් හඳුන්වනවා කිව්වා. මේ විදිහට අපිට අවබෝධ කරගන්න පුළුවන් දේ තමයි මේ කියන දේදී බලය විමධ්‍යගත වීම. බලය මධ්‍යගත වීමක් නෙවී බලය විමධ්‍යගත වීමක් තියෙනවා. බලය විමධ්‍යගත වීමක් මොකද වැව් ප්‍රපතනයක් වැව් පද්ධතියක් බාරව එක එක ප්‍රාදේශීය පාලකයෝ හිටියා නැත්නම් පරුමකවරුන් හිටියා එතෙන්දී එකිනෙකාට බලය විමධ්‍යගත වෙලා අපි කතා කරෝතින් රාජාණ්ඩු පාලනය තුල බලය මධ්‍යගත වීමක් තියෙන්නේ. රජු වටා බලය ඒකරාශී වීමේ කාර්යයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ රාජාණ්ඩු පාලනය තුලදී. ඒතකොට මෙතෙන්දි තියෙන්නේ යම්කිසි ප්‍රදේශයක පාලන බලතල දරන පරුමකට තියෙන බලතල ටිකක් ඊට අමතරව අනිත් පරුමකට යම්කිසි බලතල ටිකක් තියෙනවා. එතනින් පස්සේ බලන්න මේ විදියට පරුමකවරුන් සමාජයේ ඉහළ වරප්‍රසාද ඉහළ බලතල කාර්යයන් හිමි කරගත්ත කියන එක නැත්නම් ඔවුන් සමාජයේ ඉහළ වටිනාකමකින් ගෞරවනාමයෙන් පිදුම් ලද පිරිසක් බව නැත්නම් රජු විදියටම හඳුන්වපු බව ඇතැම් සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. එතෙන්දී බලන්න රජ කියන පදයෙන් පවා මේ කියන පරුමකවරුන් ආමන්ත්‍රණය කරලා තියෙනවා නැත්නම් හඳුන්වලා තියෙනවා. එතකොට පුතේ මෙතෙන්දී බලන්න ඊට අමතරව ඔයාලට විභාගවලට එන්න පුළුවන් වැදගත් කාරණයක් මම මතක් කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇඹුල් අඹේ කියන සෙල්ලිපියේ සඳහන් වෙනවා මෙන්න මේ පරුමක හඳුන්වන නාමයක් පොචනි රජ. මතක තියාගන්න පුතේ ඇඹුල් අඹේ සෙල්ලිපියේ සඳහන් වෙනවා පොචනි රජ කියන නාමය. ඒ කියන්නේ පුතේ ප්‍රාදේශීය පාලකයෙක් ගැන. ඒ කියන්නේ නැත්තම් අපි අදහස් කරනවා මෙතෙන්දි ප්‍රාචීන රජ නැත්තම් නැගෙනහිර ප්‍රදේශයේ රජ යන අර්ථය. ප්‍රාචීන රජ නැත්තම් නැගෙනහිර ප්‍රදේශයේ රජ යන අර්ථයෙන් තමයි මේ පොචනි රජ කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට අමතරව බලන්න කෑගල්ලේ පිහිටි යටහලෙන බෞද්ධ විහාරයට සෙල්ලිපියක සඳහන් වෙනවා දුහතර රජ කියන නමේ. කියන්නේ බලන්න මේ පරුමකවරුන්ට රජ කියන නාමය පවා අතීත සමාජයේ දීලා තියෙනවා. එතකොට සමාජයේ තිබිච්ච ස්ථානය මොහුට ඔබට අවබෝධ කරගන්න පුළුවන් දුවේ පුතේ. එතනින් පස්සේ අපි අදහස් කරගන්නවා මෙතෙන්දී මේ කියන පරුමක සමාජයේ ඉහළින්ම හිටියා, ජනතාව අතර ඉහළින්ම හිටියා, ඔහු රජ යන නාමයෙන් හැඳින්නුවා. එතනින් පස්සේ රජ කියන එකේ අර්ථය ගත්තොතින් අපි සතුටු කරන්න ඒ කියන්නේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන කෙනා තමයි, නැත්නම් ඒ ජනතාව සතුටු කරන කෙනා තමයි අපි පරුමකවරුන් කියලා හඳින්නුවේ. එතකොට රජ කියන අර්ථය මෙතෙන්දී ඔවුන්ට දීලා තියෙන්නේ, රජ කියන්නේ සතුටු කරන්නා කියන අදහසින් තමයි ඔහු මේ විදියට හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේ විදියට අපි රාජ්‍යත්වය වර්ධනය වෙනකොට, දේශපාලන බලය විකාශනය වෙනකොට මෙන්න මේ කියන පරුමකවරුන්ගේ බලය විකාශනය වීම ගැන හොඳ අධ්‍යයනයක් කරා. ඒ තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ විදියට ඇවිල්ලා තමයි මේ කියන අපි රාජාණ්ඩු පාලනේ නැත්නම් රජ කියන පදවිය නිර්මාණය වෙන්නේ මේ පරුමකවරුන්ගේ තිබිච්ච බලතල ටිකත් එක්ක. එතනින් එහාට ගිහින් තමයි මේ විදියට රජ කියන නැත්නම් රාජ්‍යත්වය කියන දෙය නිර්මාණය වෙන්නේ. එතෙන්දී රාජ්‍යත්වය ගැන කතා කරනකොට, රාජ්‍යත්වය වර්ධනය වෙනකොට විකේන්ද්‍රගත වෙච්ච බලය නැත්නම් බෙදිලා තිබිච්ච බලය කේන්ද්‍රගත වීමක් නැත්නම් මධ්‍යගත වීමක් නැත්නම් තනි පුද්ගලයෙකු වටා ඒකරාශී වීමක් ගැන තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ රාජ්‍යත්වය වර්ධනය ඔස්සේ. එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ මේ කියන ප්‍රාදේශීය පාලකයන්ගේ බලය විමධ්‍යගත වෙලා තිබුණා. මේ රජ කියන තනතුර නිර්මාණය වෙද්දී රජ කියන තනතුර වටා බලය මධ්‍යගත වීමක් ගැන තමයි අපි අවබෝධ කරගන්නේ. එතකොට ඓතිහාසික මූලාශ්‍රවල විස්තරයට අනුව කියනවා මෙරට පාලනය කර ප්‍රථම රජුරුවෝ තමයි පණ්ඩුකාභය රජුරුවෝ. පණ්ඩුකාභය රජුරුවෝ ගැන මහා වංශයේ සඳහන් වෙනවා, සාහිත්‍ය මූලාශ්‍රයක් අතර ප්‍රධාන තැනක් හිමි වෙන මහා වංශයේ සඳහන් වෙනවා. බලන්න එතෙන්දී පුතේ කරුණු තුනක් ඔස්සේ ඔයාලගේ පෙළ පොතේ දීලා ඇති. ඒ කරුණු තුන අවධාරණය කරගන්න, මොකද වාර විභාගවලදී සාමාන්‍ය පෙළ විභාගයේදී මේ කියන තැන්වලින් කෙටි ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන නිසා බලන්න. පළවෙනි කරුණු කාරණේ තමයි පණ්ඩුකාභය රජතුමා ගැන සඳහන් වෙන ප්‍රාදේශීය පාලකයන් කිසිප දෙනෙකු නැත්තන්. ඔයාලා දන්නවා මේ දවස්වල මේ ගැන ටෙලිග්‍රාමයකුත් යනවා, මාමාවරුන් සමග සටන් කරලා ප්‍රදේශ අත්පත් කරගත්ත රජ කෙනෙක් බව. ඒ කියන්නේ මේ ප්‍රාදේශීය පාලකයන්ගෙන් බලය ලබාගත් පාලකයෙක් තමයි අපි මේ කතා කරන පණ්ඩුකාභය රජතුමා. දෙවෙනි කාරණයට යනවා, සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස අනුරාධපුරයේ තෝරාගෙන අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේ කටයුත්තේ මූලිකයා විදියට අපි හඳුන ගන්නවා පණ්ඩුකාභය රජතුමා. මොකද අනුරපුරය අනුරාධපුරයක් බවට පරිවර්තනය කරන්නේ. ඔබ දන්නව කොහොමද මේ ප්‍රදේශයේ අනුරපුරයේ තිබිච්ච නිර්මාණය කරගත්ත ආකාරය යටතේ මිනිගිනියන්න වෙනම, මලසිරු ගිනියන්න වෙනම පිරිසක්, ඒ කියන නඩත්තු කටයුතු සඳහා වෙනම පිරිසක්, ඊට පස්සේ මේකේ සේවකයෝ වෙනම පත් කරගත්තා, ඊට පස්සේ ප්‍රාකාර දොරටුවල ඒ කියන නිර්මාණයන් සියල්ල නිර්මාණය කරනවා මේ රජතුමා විසින්. එතකොට සිය පාලන මධ්‍යස්ථානය අනුරාධපුරය තෝරාගෙන එය නගරයේ ගොඩනැගීමේ කාර්යයේ නිරත වෙන්නේ අපි මේ කතා කරන පණ්ඩුකාභය රජතුමා විසින්. එතනින් පස්සේ තුන්වෙනි කාරණය අවධානය කරගත යුතුමයි, තමන්ගේ දසවෙනි රාජවර්ෂයේදී දිවයිනේ ගාම සීමා සටහන් කිරීම. තමන්ගේ දසවෙනි රාජවර්ෂයේදී දිවයිනේ ග්‍රාම සීමා සටහන් කිරීම සිද්ධ කරේ කවුද කියලා ඔයාලගෙන් ඇහුවොතින් පුතේ මතක තියෙන්න ඕනේ පණ්ඩුකාභය රජතුමා විසින් තමයි මේ දේ කරන්නේ. එතනින් පස්සේ පුතේ දේශපාලන බලය මේ විදියට ආරම්භ වෙලා බලය මොහු වටා රජු වටා කේන්ද්‍රගත වෙලා, එතනින් පස්සේ අපි ආයිත් වැදගත් රජ කෙනෙක් විදියට දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාවය තවදුරටත් වර්ධනය වීමේ අවස්ථාවක් විදියට හඳුන ගන්නවා අපේ ඉතිහාසයේ තුල වැදගත්ම පාලකයෙක් වෙච්ච දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන කාලය තුල. එතකොට මෙන්න මේ කාලයේදී මේ දේශපාලන බලයේ මධ්‍යගත වීමේ අවශ්‍යතාවයක් මේ රජතුමාට ඇති වෙන්නේ ඉන්දියානු සාගරයේ වර්ධනය වෙමින් තිබුණු අන්තර්ජාතික වෙළඳාම. එතකොට පුතේ මතක තියාගන්න ඕනේ ඉන්දියානු සාගරයේ වර්ධනය වෙමින් තිබිච්ච අන්තර්ජාතික වෙළඳාම පදනම් කරගෙන තමයි දේවානම්පියතිස්ස රාජ සමයේ වෙද්දී දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාවය නිර්මාණය වෙන්නේ. එතනින් පස්සේ බලන්න අපේ ලංකාවේ පිහිටීම ගැන ඔයාලා දන්නවා. නැගෙනහිර සහ බටහිර රටවල් යා කරමින් ඉන්දියානු සාගරය හරහා වැටී තිබුණු මුහුදු මාර්ගයේ වෙළඳ මාර්ගයේ පිහිටි රටක් වීම නැත්නම් ඉන්දියන් සාගරයේ මධ්‍යගතව තිබීම. ඒ වගේම බලන්න පුතේ ලංකාවේ තියෙනවා මැණික්, ඇතුන්, කුළුබඩු මේ වගේ වැදගත් වෙළඳ ද්‍රව්‍ය තියෙනවා. ඒක නිසා මෙන්න ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වෙනවා. ඒක නිසා අන්තර්ජාතික වශයෙන් වර්ධනය වෙච්ච වෙළඳාමත් එක්ක ලංකාවට වෙනම රාජ්‍යයක් විදියට මධ්‍යගත පාලනයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මේ දේවානම්පියතිස්ස රජතුමාට හිමි වෙනවා. එතකොට මෙතෙන්දි බලන්න මේ රජතුමාගේ පාලන කාලයේදී වැදගත් සිදුවීම් කීපයක් වෙනවා. මෙරටට බුදුදහම ලැබීම, ඒක තමයි සංස්කෘතික වශයෙන් අපි ලැබපු විශාල ජයග්‍රහණය. අසල්වැසි රාජ්‍යෙන් අපිට තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියට ඒ රටේ හිටපු ධර්මාශෝක පාලකයාණන් විසින් මෙරටට හිමි කර දෙනවා. රටවල් 9කට ධර්ම දූත සේවාව කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලංකාවට බුදුදහම ලැබෙනවා. මේ ලංකාවට බුදුදහම ලැබීම තුල ලංකාවේ සංස්කෘතිය පරිවර්තනයක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ බලන්න පුතේ කියනවා මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන එනවා සංඝමිත්තා තෙරණිය බුදුදහම රැගෙන එනවා මිහිඳු හාමුදුරුවෝ. එතනින් පස්සේ මේ රජතුමා විසින් මේ එකිනෙකා සමග තිබිච්ච සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමේ දේ කටයුත්ත නිර්මාණය කරගත්තා. ඒ පිළිබඳවත් මෙතනින් එහාට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසට පුතේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් නිසා ඊළඟ දවසේ මේ රාජ්‍යත්වයේ වර්ධනය සිදුවෙච්ච ආකාරය කියන මාතෘකාවෙන් අපි හමුවීමේ බලාපොරොත්තු ඇතිව අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර